පුජාදානම සාකච්ඡා අපිට ආරම්භ කරන්න පුළුවන් අපේ දෙනා වෙනුවෙන් අද සාකච්ඡාවට සම්බන්ධ වන අපේ අවසරයි ධනමාලිල ඥානමල ස්වාමීන් වහන්සේ දෙත නමස්කාර පූර්වක පිළිගන්නවා. දැන් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි සියලු දෙනාටම.
ප්‍රශ්න තියනවා නම් ඉදිරිපත් කරන්න.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසර.
හොඳයි, තිරුවන් සරණයි. හොඳයි අම්මහන්, ප්‍රශ්නය.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි. ශ්‍රාවී සේවයන් තවසරයි ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ ප්‍රශ්න ඉදිරිපත් කරන ආකාරය දැනගත්තේ පැහැදිලි ටිකක්. මොකද මට මේ සොකීයත්වය පිළිබඳව ස්වාමීන් වහන්සේ ප්‍රශ්න තියෙන්නේ. සොකීයත්වය මට දැන් අර පොත සක්කායන්නේ ඇත්තට මේක අර තණ්හාව කියන තැන ස්වාමීන් වහන්සේ පරිසම්පාදේ සොකීයත්වයක් තියෙනවා කියන්න බෑ ඇත්තටම ස්වාමීන් වහන්සේ. නමුත් තමා හැම වෙන සොකීයත්වයකුත් තමාට ගෝචර නොවන සොකීයත්වයකුත් තියෙනවාද කියලා මට මේ ඇත්තට පොතේ අර මේ සංකාරස විඥාන උපාදානස්කන්ධ කියන අර මේ මොකද්ද සක්කාදිට ප්‍රහාණය පොතේ 182 වෙනි පිටුවේ මට කියවට පොඩ්ඩක් ඒක ඔළුවට ආව ස්වාමීන් වහන්සේ. එහෙම දෙයක් කතා කරන්න පුළුවන් ද කියලා මට දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඇත්තට මේ පොතේ තියෙනවා මෙහෙම දෙයක් කියවන්න අවසරයි ස්වාමීන් වහන්සේ. අර කජ්ජනීය සූත්‍රයේ තුලදී සංකාරස පෙන්වා දී ඇත්තේද අபிසං සංකරෝතිති එනම් විශේෂයෙන් සකස් වෙන බව පෙන්වීමයි. එතකොට එනම් සුඛියත්ව පිළිබඳ කරන විග්‍රහයක අඩංගු කරුණකි. එය සුඛියත්වයට වරහන් ඇතුළේ තමාට ලැබීමක් නොවේ. එනමුද ලෝකයේ සිටින කෙනෙකුට ඒ සුඛියත්වයට ලැබෙන තමාට ලැබෙන බව වැටහි. එතකොට ස්වාමීන් වහන්සේ ඇත්තට මේ කතා කරන සංස්කාර හදන ගැන කතා කරන්නේ. නමුත් ඒ තුළ මට ආවා මේ ඒක අபிසංකරෝති කි විශේෂයෙන් සකස් වෙන බව පෙන්වීම. එනම් සුඛියත්ව පිළිබඳව කරන විග්‍රහයක අඩංගු කරුණකි. සුඛියත්වයට කියන වරහන් ඇතුළේ තමාට ලැබීමක් නොවේ කියනකොට ස්වාමීන් වහන්සේ එතන ඇත්තටම මේ අවස්ථා සුඛියත්ව එකම සුඛියත්ව තමයි තියනවා කියන්න බෑ. මොකද තණ්හාවත් එක්ක උපාදාන ඇවිල්ලා තමයි හැදෙනවනේ ස්වාමීන් වහන්ස. අවස්ථා දෙකක් ගැනද මේ කතා කරන්න කියලා දැනගඩ ඇහුවේ ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි අම්මා. සුඛියත්වයේ කියලා කියනකොට අම්මා දැන් සුඛියත්වයේ කියන වචනයට සක්කාය ඥානං, සක්කාය සමුදයේ ඥානං, සක්කාය නිරෝධේ ඥානං, සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදායි ඥාන. එතකොට පැහැදිලිද? එතකොට සක්කායක් ගැන කතා කරනකොට කතා කරන්නේ අම්මා ඥානයක් එක්ක. සුඛියත්තේ හට ගැනීමක් ගැන කතා කරනකොට කතා කරන්න වෙන්නේ ඥානයක් එක්ක. සක්කාය නිරෝධයක් ගැන කතා කරනකොට කතා කරන්න වෙන්නේ ඥානයක් එක්ක. සක්කාය නිරෝධ ගාමිනී පටිපදාව ගැන කතා කරනකොට කතා කරන්න වෙන්නේ ඥානයක් එක්ක. අන්න ඒ නිසා එතෙන්දේ අදහස් කරන්නේ සුඛියත්වය කියන තැනින් ඥානයක් ගැන. එතකොට තණ්හාව වේවා උපාදානීය වේවා තමාට ලැබෙනවා නම් එතන ඥානයක් ගැන කතා කරන්න බෑ.
එහෙමයි.
ඔව්, තමන්ට හමු වෙන තණ්හාවක් එකන එතන තමාට හමු වෙනවා නම් එතන සුඛියත්වයක් එක්ක කතා කරන්න බෑ. සක්කාය ගැන කතා කරන්නේම සක්කාය ඥානං එක්කයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතරේ දෙක ඥානයක් පිළිබඳ කතා කරන තැනදී ස්වාමීන් වහන්සේ ඒකයි කියන්නේ. එහෙමනේ ස්වාමීන් වහන්සේ
එතන කතා කරන්නේ අම්මේ ඥානයක් එක්ක කතා කරන්නේ. මට පිටුවන්ක පොඩ්ඩක් කියන්නේ 122ද?
182 ස්වාමීන් වහන්සේ.
182
ආරම්භයේම වගේ දෙවෙනි පැරග්‍රාෆ් එක.
ආ හරි 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 හරි. කඤ්චනීය සූත්‍රයේ තුරදී සංඛාර ලෙස පෙන්වා දී ඇත්තේද අභිසංකරොන් තීති එනම් විශේෂයෙන් සකස් වන බව පෙන්වීමයි. එනම් සකීයත්වය පිළිබඳව කරන විකරණ විග්‍රහයක අඩංගු කරුණකි. එය සකීයත්වයට තමාට ලැබීමක් නෙවේ. එනමුදු ලෝකයේ සිටින කෙනෙකුට පුදා ජනයකුට එය සකීයත්වයට තමාට ලැබෙන්නක් බව වැටහි. අන්න එතකොට දැන් අපි දැන් මෙතන කතා කරන්නේ යම සංස්කාරය ගැනනේ. සංස්කාරය නැත්නම් සකස් වීම අභිසංකරොන්ති කියන තැන. දැන් ස්වාමීන් වහන්සේ මෑතකදී මේකට ක්‍රියා කියන වචනයක් දෙනවා. එහෙම සකස් කරන විශේෂයෙන්ම සකස් කිරීම මේ අභිසංස්කරණය නැත්නම් සකස් වීම මේ ක්‍රියා ස්වභාවය සුඛියත්වර ලැබීමක් නොවේ. කියන්නේ තමන්ට ලැබෙන එකක් නෙමෙයි මේ. එතකොට එතකොට මේක ලෝකේ ජීවත් වෙන පුතග්ජන කෙනෙකුට ලැබෙන හිකුත් නෙවෙයි. මෙතන සංකාර කියලා කියනකොට මෙතන සංස්කාර පිළිබඳව කතා කරන්න පුළුවන්ම ඥානයක් එක්ක විතරයි. ඊට මෙහාදි කතා කරනකොට ඒක කෙනෙකුට එහෙම නැත්නම් පුජ්‍යලෙකට ලැබෙන දෙයක් බවට පත් වෙනවා. නම් මේ අභිසංකරෝති කියලා කියන්නේ ඒ සකස් වීම කියලා කියන්නේ. දැන් බලන්නකෝ මෙතන අභිසංකරෝති සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා කොහොමද කියන්නේ?
යදා පඤ්ඤාය.
යදා පඤ්ඤාය පස්සති කියලා මේ කියන්නේ නේද? එහෙනම් සබ්බේ සංඛාරා සියලු සංස්කාර. දැන් මෙතන කතා කරන්නේ සංස්කාරනේ. යදා පඤ්ඤාය පස්සති යම් කලෙක ප්‍රඥාවෙන් දකීද. එහෙනම් ඒක සකීයත්වයකට නැත්තම් තමාට හමු වෙන එකක් නෙමෙයි කියන එක තමයි මෙතන විස්තර කරලා තියෙන්නේ. අදහසව ධම්මා
එහෙම ස්වාමීන් වහන්සේ සකීය සංස්කාර ගැන ප්‍රශ්න හරි සම්නස. ඒ කියන්නේ සංස්කාරයක් හම් වෙන්නේ එතකොට සකීය. ඒ කියන්නේ අඥානයකටම ඒකෙන් තේරෙන්නේ ස්වාමීන් වහන්සේ මට ඒ කියන්නේ මේ ලෝකේ ඉන්න සකීයත්වය ගැන තමා කින්න තැන ඒක සංස්කාරයේ හම් වෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ ඒකනේ කියන්නේ. ඒ කියන්නේ සංස් දැන් මට සකීයත්වය පිළිබඳව ප්‍රශ්නයක් ආවේ මොකද සකීයත්වය කතා කරන්නේ සංස්කරණ ගැන මෙතන. මට ඒ තුලින් අර ප්‍රශ්නයම ඔළුවට ඒකයි මම කල්පනා කරේ ස්වාමීන් වහන්සේ මේ ඒක ඥානයකට හම් වෙනවා කියලා ගත්තම හරිනේ ස්වාමීන් වහන්සේ එතනදී.
හරියට හරි. ඒ අදහස ගත්තහම සකීයත්වය නැත්නම් තමාට ලැබෙන එකක් නෙවෙයි මේක. සංඥාවේ භාවිතයකට මොනේ භාවිතයකට තමයි සංස්කාර ගැන කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් සංස්කාර වූ දෙයක් ගැන තමයි අපිට මේ පැත්තට එන්නේ.
ස්වාමිනා සත්‍යනාර එනම් මේ දැන් අභිසංකරෝති එනම් සකස් වෙන බව පෙන්වීම. එනම් සකීයත්ව පිළිබඳ කරන විග්‍රහයක අඩංගු කරුණක් කියලා තියෙනවා. එතනයි මට ප්‍රශ්නයක් එනවා. එතන සකීයත්වයක් තියෙනවා. ඒක අපට අල්ලා ගන්න බැරි අපි ඥානයකට හු වෙන සොකියතම තියෙන්නේ ස්වාමිනාසේ. ඒ කියන්නේ එතන ඒකයි කියන්නේ.
මේ ඥානය කියනකොටම මේ
ඒ අභිසංකර සොකියත්වයක් තමනුත් නැහැ නේ ස්වාමිනාස.
ඔව් සොකියත්වයක් ඥානයි. ඒක එතෙන්දි ගන්නපාවම මේ ඥානයකට සොකියත්වයක් හම් වෙනවා කියලා ගන්නත් එපා. හොඳේ ඥානයක් යදෙනවා නම් සොකියත්වය
එහෙමයි ස්වාමිනාස.
ඥානයක් යෙදෙන තැන සකීයත්වයේ නෑ. එතන ඥානයක් යෙදෙනකොට ඥානයක් යෙදෙනකොට ඊතර වීම තමයි කුළු ගැන්වෙන්නේ. ඊතර වීමයි අදහස් වෙන්නේ එතනදී. ඔව්.
ඒක මට ප්‍රශ්නයක් ඒකයි සමහරවිට එතන අභිසංකරෝති කියන සකස් වෙන බව පෙන්වීම එනම් සකීයත්වය පිළිබඳ කරන විග්‍රහයක අඩංගු කරුණකි. එය සකීයත්වයට ලැබීමක් තමාට ලැබීමක් නොවේ කියලා එතන මට ගැටලුවා. වේ ටික කල්පනා කරන තමාට ආවෙම කියන්නේ මොකද්ද කියලා කල්පනා කරතේ ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ ආවෙ එතන.
වානම් එතන යොදලා තියෙන වචනේ හොඳට අභිසංකර සකීයත්වය අභිසංකරණය කරන විග්‍රහයක අඩංගු කරුණක් මිසක අනවාන අභිසංකරෝති කියන්නේ සංකාර කියන්නේ
එහෙම
සකීයත්වය පිළිබඳව කරන විග්‍රහයක් මිසක සකීයත්වයකට ලැබෙන විග්‍රහයක්
නෙවෙයි. ආ එහෙමයි ස්වාමීන් වහන්සේ. ආ එහෙමයි. එහෙමයි. බෝම්පින් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි.
මෙතනත් පොඩ්ඩක් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්ස, ඒ පැරග්‍රාෆ් එකේම කියනවානේ මැද හරියදී අර මෙසේ ලෝකයාට සංකාරය ගැන වැටහෙන එනත ස්වාං ප්‍රපියත්වයට සංකාරය වැටහෙන ආකාරයත් තථාගත දහම තුල සංකත බව ඉස්මතු කරමින් පෙන්වන ස්වකීයත්වයේ විග්‍රහ වෙන සංකාරයත් අතර විශාල වෙනසක් තිබේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්ස. මම ඒක හිතුවා මට එච්චර පැහැදිලි වුණේ නැහැ.
හොඳයි, සනියම. එතකොට දැන් සංස්කාර කියන සංස්කාරය කියලා කියන්නේ සුඛියත්වය සංස්කාරය. ඔව්, සංස්කාරය කියන්නේ සුඛියත්වය කියන එක. මෙසේ ලෝකයාට සංස්කාරය වැටහෙන මෙසේ ලෝකයාට නැත්නම් පුතංජනයාට සංස්කාරය ගැන වැටහෙන, එනම් සුඛියත්වයට සංස්කාරය වැටෙන ආකාරයත් තථාගත දහම තුල සංකත බව ඉස්මතු කරමින් පෙන්වන ස්වකීයත්වයෙහි විග්‍රහ වන සංස්කාරයත් අතර විශාල වෙනසක් තිබේ. එනිසා ශ්‍රද්ධාවෙන් ගැඹුරු දහම ඇසීමට යොමු ප්‍රඥාවන්තයා තථාගතයන් වහන්සේ පෙන්වූ සංස්කාරයේ කුමක්ද යන වගේ සෙවීමට විමසීමට එම දහමට අනුවම පමණක් යොමු වේ. එවිට එම දහමට අනුව සෙවීමට මානසිකාර කරන විටදී ප්‍රඥාව ඇතිවේ ස්වකීයත්වයේ ඉක්මවන ප්‍රතිපදාවට යොමු වේ. අන්න එතකොට අර ඒ කොටසත් එක තමයි අපි අරගන්නට ඕන වෙන්නේ. මේකෙන් අදහස් කරන්න යන්න, දැන් අපිට තේරෙන සංස්කාරයකුත් තියෙනවා. ඒ කියන්නේ අපිට සකස් වීමකුත් තියෙනවා. ඒක අපිට ගොඩාක් දුරට සකස් වෙන දෙයක් බවට පත් වෙනවා. ඒ විදිහට තමයි අපිට එන්නේ. ඒ අපිට තේරෙන අපිට වැටෙන සංස්කාරය.
සමා වෙන්න ස්වාමීන් වහන්සේ, මට ඒකම තමයි තේරුන්නේ නැත්තේ. මට අන්නේ අපිට කොහොමද මේ ඒකේ වෙනස තමයි ස්වාමීන් වහන්සේ මට තේරුම් ගන්න බැරි වුණේ.
හා, හරි, හොඳයි. අපිට එන්නේ සකස් වෙන දේවල්නේ. දැන් අපි හිතමු ඇහින් රූපයක් දකිනකොට ඒක පෙනිච්ච දෙයක්, ඒක සකස් වීමක් වෙන්නේ. අපි හිතමු ඇවිදිනවා. ඇවිදිනකොට මේ නිදසුන් කියන්නේ ඇවිදිනකොට ඇවිදින දේ. එක්ක ඇවිදින කකුල හරි, එහෙම නැත්නම් මහ පොළව හරි, මම හරි, අන කෙනෙක් දෙයක් ඉස්මතු වෙලා පේනවනේ. ඊට පස්සේ දැන් අපි කතා කරනකොට කතා කරන මම, කතා කරන හඬ, ශබ්දය වගේ දේවල්. ඒ සකස් වීම කියලා සකස් වෙච්ච දෙයක් තමයි අපිට එන්නේ. හැබැයි අපි හොයන්න ඕන සකස් වෙන දේ නෙවෙයි, සකස් වීම කියන්නේ මොකද්ද? අන්නේ අර අපිට තේරෙනව නම් මොකක් හරි ඔන්න දැන් ආමින මේක සකස් වෙච්ච දෙයක් කියලා අපිට උත්තරයක් ආවොතින් ඒක තවත් සකස් වීමක් නේද?
එහෙමයි
ස්වාමීනි. ඒක සකස් වීමක්. දැන් ඊතර වෙලාද? එතර වෙලා නැහැනේ. ආ, එහෙනම් මේ සකස් වීම කියලා කිව්වා. සකස් වීම කියන්නේ මෙන්න මේකයි කියලා නිර්වචනයක් අපේ පැත්තට එනවනම්, සකස් වීම කියන්නේ මෙන්න මේකයි කියලා උත්තරයක් මගේ පැත්තට එනවනම්, ආ සකස් වීම කියන්නේ මෙන්න මේ කාරණේටනේ කියලා මට සිතුවිල්ලක් එනවා. අන්න එහුණන් ඒ සිතුවිල්ල, ඒ හිතන එක, ඒ සකස් වීම මට ආපහු සැරයක් සකස් වෙනවා. එහෙනම් බුදුරජාණන් ආපහු කොහෙද? ලෝකෙද නැද්ද? ලෝකයේනේ. අන්න ආපහු අපි ලෝකයේ තුලට ඇවිල්ලා. එහෙනම් සකස් වීම කියන දේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සබ්බේ සංඛාරා අනිච්ඡාති. සබ්බේ සංඛාරා දුක්ඛාති. සියලු සංස්කාර අනිත්‍යයි, සියලු සංස්කාර දුක්ඛයි කියලා පැහැදිලි කරන්නේ යදා පඤ්ඤාය පසති යම් කණක ඥානයකින් දකිනකොට. එහෙනම් ඥානයකින් දකිනකොට අම්ම ඉතර වෙන්න ඕනනේ. හැබැයි මොකද්ද වෙන්නේ? ඊට මෙහාදී ආ සකස් වීම කියන්නේ මෙන්න මේකයි කියලා අපිට උත්තරයක් එනවා. ඒ අපිට උත්තරයක් ආව කියලා කියන්නේ ඒක ප්‍රඥාවෙන් දැකලාද? එහෙනම් එහෙම නැත්නම් මට ඇවිල්ලාද?
මනට ඇවිල්ලා
ඒක මට ඇවිල්ලා නේද? අන්න එහෙනම් මට උත්තරයක් එන්නේ නැතුව දැන් මේ කියන්නේ මේක නොතේරෙනවා කියන එක නෙවෙයි. සංස්කාරය කියන එක නොතේරෙනවා කියන එක නෙවෙයි, සකස් වෙනවා කියන එක නොතේරෙනවා කියන එක නෙවෙයි. සංස්කාරය කියන එක හොයද්දි මට උත්තරයක් එන්න බෑ. සංස්කාරය නැත්නම් සකස් වීම කියන්නේ මොකද්ද කියලා සමහර වෙලාවට නොතේරෙන කම නිසා මේක තේරෙන්නේ නැහැ කියලා මට තේරෙන්නේ නැහැ කියලා අතාරින්න පුළුවන්. ඒ අදහස නෙවෙයි මේ කියන්නේ. හොයද්දි මට උත්තරයක් එන්නේ නැහැ. සකස් වීමක් කියන එකක් නෑ නෙවෙයි, තියෙනවනේ සකස්. හැබැයි සකස් වෙච්ච දේ නෙවෙයි සකස් වෙන්නේ මොකද්ද කියලා දැන් මෙතනම යටින් තියෙනවනේ. තථාගත ධහම තුල සංකත බව ඉස්මතු කරමින් පෙන්වන සෝකීයත්වයේ විග්‍රහවර සංස්කාරයක් අතර විශාල වෙනසක් තිබේ. අන්න හරි, සකස් වෙලා කියන මට ලැබෙනවා නම් අන්න ඒක මට ලැබුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංස්කාරය ඒක මට හම්බ වෙන එක නෙවෙයි. එම නිසා ශ්‍රද්ධාවෙන් ගැඹුරු ධහම ඇසීමට යමු වූ ප්‍රඥාවන්තයා අන්න ඒ නිසා ශ්‍රද්ධාවෙන් ගැඹුරු ගාම්භීර ධහම අහන්නට යමු වෙච්ච ප්‍රඥාවන්තයා තථාගතයන් වහන්සේ පෙන්වු සංස්කාරය කුමක්ද යන වගසෙවීමට එහෙනම් මට හම්බුණා නම් ඒකත් සකස් වීම. එහෙනම් මේ බුදුචානන් වහන්සේ දේශනා කරපු සංස්කාරය මොකද්ද? සෙවීමට විමසීමට එම දහම 90ම පමණක් යොමු වේ. අන්න එතන තියෙනවා එම දහමට 90ම පමණක් යොමු වේ. බලන්න මෙතන තියෙන වචන ඒ දහමට 90ම පමණක් යොමු වෙන්නේ. එවිට එම දහමට 90 සෙවීමට මානසිකාර කරන විටදී දැන් මොකද කරන්නේ? දැන් මම මානසිකාර කරනවද එම දහමට 90 සෙවීමට මානසිකාර කරන විටදීද?
දහමට අනුවමස්කාරය.
අන්න හරි, එම දහමට අනුව සෙවීමට මනසිකාර කරන විටදී ප්‍රඥාව ඇතිවී අර සුඛියත්වය ඉක්මවන සුඛියත්වය නිරූපණය වුණේ සංස්කාරයනේ. සංස්කාරයනේ සකස් වීම නිසා සුඛියත්වය වුණේ. ඒතකොට සංස්කාරය ඉක්මවන නැත්නම් සුඛියත්වය ඉක්මවන ප්‍රතිපදාවට යොමු වේ කියලා සඳහන් වෙනවා. අන්න ඒ නිසා ඕනම දෙයක් ඕනම කාර්යයක් එනවා යනවා කනව බොනව වේවා පේනව වෙනවට ඒ මොකක් හරි සකස් වීමක් නේනේ. පේනව හැනව දැනෙනව දැනගන්නවා නේ. තදයි නේ, ඕ තදයි වැගිරෙනවා, සීතලයි උණුසුමයි හමාගෙන යන මොන වුණත් ඒක සකස් වීමක් නේ. සකස් වෙච්ච දේ වුණොත් ඔන්න මට ඇවිල්ලා. නමුත් සකස් වෙනවා නේ, අන්නේ සකස් වෙනවා කියන එක මොකද්ද කියලා හොයාගෙන යද්දි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න ආකාරයටම මනසිකාර කරද්දී ප්‍රඥාව ඉපදිලා අන්නේ ප්‍රඥාව තුළින් සෝකීයත්වයේ ඉක්මවා යෑමක් සිද්ධ වෙනවා.
එහෙමයි සම්යස. ඒක පැහැදිලි සම්යස. මට ප්‍රශ්නය ආවේ මේ පුතග්ජනයෙකුට තේරෙන මේ සකස් වීම කියන්නේ ඒකයි ස්වාමිනාස මට ප්‍රශ්නය ආවේ. ඒ කියන්නේ ස්වාමිනාස අපි සංඥාව අපි එකපාරට අඳුර ගන්නවා මේක මෙහෙමයි කියලා අපි හිතා ගන්න එක නේද ස්වාමිනාස? එතන පුතග්ජනයාට ලැබෙන විශ්වාස ප්‍රතියත්වයට ලැබෙන සකස් වීම අපි ඒ හඳුනා ගැනීමේදී නේද ස්වාමිනාස?
ඔව්.
එතන නේද?
එතන තමයි අම්මයි මොනතින් අපිට උත්තරයක් ඇවිල්ලානේ. මෙන්න මේක තමයි සකස් වීම කියලා අපිට උත්තරයක් ඇවිල්ලා. හරි.
එතන තමයි පෘථග්ජනයාට ලැබෙන සකස් වීම.
එහෙම නේද? ඒ විදිහට තමයි. ඔව්.
ධමයි සම්මස පැහැදිලි මොහොමකින්
ඉවරයි. හරි, ඉවරයි සරණයි.
අවසරයි සන්නස පෙරවන් සර්ණයි.
හඳ කියන්න තිරුවන් සර්ණයි. තිරුවන් සර්ණයි.
එවෙන් නෝන කතා කරපු අපිට පුතක් ජනයකුත් ඊට පස්සේ සන්නස එහෙනම් බුදුන් ඒ කියන්නේ දර්ශනයක හම්බෙන සංස්කාරයකුත් තියෙනවා කියලා යන්න පුළුවන් සරස. එහෙම තියෙනව නෙමෙයි ඇත්තටම. එතෙන් නිසා ඉන්නස මේ ප්‍රඥාවට හම් වෙන දර්ශනයක් හම් වෙනව නෙමෙයි, ඊතර වීමක් තමයි එතෙන්දි වෙන්නේ නේ සරස. ඒ වගේද සරස?
ඔව්, එතන දැන් එතෙන්දී මෙහිමනේ බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වෙන්නේ බුදුරජාණන් වහන්සේ තියෙන තවත් දෙයකින් ඊතර වීමක් පෙන්වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ තියෙන දෙයකින් ඊතර වීමක් පෙන්වන්නේ නැහැ. දැන් අපිට හිතෙනවා පුතඥයෙකුට හමු වෙන සංස්කාරයක් තියෙනවා, නුවණට අහු වෙන සංස්කාරයක් තියෙනවා කියලා. එහෙම වුණොත් නුවණට අහු වෙන දැන් පුතඥයෙකුට අහු වෙන සංස්කාරයයි නුවණකට නැත්නම් දර්ශන කෝණයකට අහු වෙන සංස්කාරයයි කියලා, එතකොට දෙකක් තිබුණොත් වෙනසක් නැහැ. තමාට හමු වෙන එකෙන් තියෙන එක නැති වෙනවා කිව්වත් ප්‍රඥාවටත් අහු වෙනවා, ඒ ප්‍රඥාවට අහු වෙන එක නැති වෙනවා කියලා කිව්වොත් එහෙම වුණොත් අන්න එතෙන්ද එනෝ සාස්වත උච්ඡේද වාදය. තියෙන දේ නැති වෙනවා කියන තැනට යනවා. ඇත්තටම බුදුරජාණන් වහන්සේ මේ සකස් වෙනවා කියන කුළු ගන්නන්නේ පෙන්වා දෙන්නේ අපි මේ විමසීමට යොමු කිරීමට, යෝනිසෝ මනසකාරයේ උත්පාදනය කිරීමට යොමු වීමයි. එහෙම නැත්නම් ඔන්නමට නුවණක් ආවා, දර්ශන කෝණයක් ආවා. ඒ දර්ශන කෝණයෙන් මම සංස්කාරය දිහා බලබලා ඉන්නවා, දැකදකා ඉන්නවා, දකිද්දි ඊතර වෙනවා. අර එහෙම කාරණේ නෙමෙයි. දැන් මෙතෙන්ද කියනවනේ මානසික එවිට එම දහමට අනුව සෙමීමට මානසිකාර කරන විටදී ප්‍රඥාව ඇතිවි සොකීයතේ ඉක්මවන ප්‍රතිපදාවකට යොමු වේ. ඊතරස තියෙන ප්‍රතිපදාව නැති වෙනවා නෙමෙයි, සොකීයතේ ඉක්මවීම කර තමයි යොමු වෙන්නේ.
අස්තරසනස සනස මේ අර මේ දැන් මේ සනස මේ සක්කාය දිට්ඨි ප්‍රහාණේ පොතේම සනස අර මේ අර තියන සනස අර ඒ බවත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සියලු උපාදානයන්ගේ පිරිසිදු දැකීම පණවන්නේ ප්‍රතිඥා දෙති. ඔව් මනමින් සියලු උපාදානයන්ගේ පිරිසිදු දැකීම පණවන්නේ නැත. කාම උපාදානයේ පිරිසිදු දැකීම පණවති, විෂ උපාදානයේ සීලබ්බත උපාදානයේ පිරිසිදු දැකීම පණවති, අත්තවාද උපාදානයේ පිරිසිදු දැකීම නොපනවති කියලා කියනවා සනස අර මේ චුල සිහනද සූත්‍රයේ. එතන සනස එතෙන්දී අර දිට්ඨි උපාදානය කියලා එතන අදහස් කරන්නේ මොකක් වුණත්
දිට්ඨි උපාදානය කියන එකෙන් චුල සිහනද සූත්‍රයේදී එතන දිට්ඨි උපාදානය කියලා කියන්නේ යාළගේ දැන් වැරදි දැක්මවල් තියෙනවනේ. දැන් යම්කිසි දැක්මක් ගොඩනැගෙන්නේ යම්කිසි දෙයකට සාපේක්ෂව. පැහැදිලි නේද? යම්කිසි දැක්මක්, යම්කිසි දෘෂ්ටියක් ගොඩනැගෙන්නේ යම්කිසි සාපේක්ෂකත්වයකට, යම්කිසි සාපේක්ෂකත්වයට අනුරූපව තමයි යම්කිසි දෘෂ්ටියක් ගොඩනැගෙන්නේ. හොඳයි, අපි හිතමු මෙහෙම. දැන් අවකාශය අනන්තයි. අනන්තයි කියන තැන සාපේක්ෂකත්වයක් නැහෙනේ. මනින්න අනන්තයි කියන තැන මනින්න තැනක් නැහැ. අන්න එතකොට ඒකට අදාළ දිට්ඨිය ගැන කතා කරන්න බෑ. දැන ගැනීම අනන්තයි. කෝ සාපේක්ෂකත්වයක්? සාපේක්ෂකත්වයක් නැහැ. අනන්තයි. කියන්නේ කෙලවරක් නැහැ. අන්නේ ඒ කෙලව සාපේක්ෂකත්වයක් පැනවෙන්නේ නැත්තම් අනන්තයි නම් එතකොට කෝ ඒකට අදාළ දිට්ඨියක් උපදින්නේ? හොඳයි, නැත්ති කිංචි කිසිවක් නැත්තම් තියෙන දෙයක් එක්ක නේද දිට්ඨියක් ඇති වෙන්නේ? කෝ ඒ දිට්ඨිය ගැන කතා කරන්න බැහැ. අනේ එයාලා එතකොට එයාලා මේ ඇත්තේද නැත නැත්තේද නැත කියන මට්ටමේ, ඇත්තෙත් නැ නැත්තෙත් නැ කියන තැනත් එක්ක කතා කරද්දී අන්න එයාලා මොකද වෙනා තියෙන්නේ? එයාලා ඉක්ම වෙලා ගිහිලා තියෙන්නේ. අන්න යම් දුක් දිට්ඨියක් උපදින්න නම් යම්කිසි දිට්ඨියක් ගැන කතා කරන්න නම් යම්කිසි සාපේක්ෂකත්වයක්. ඔන්න ඔය අරූප ධාන තලත් එක්ක අරූප ධාන තලත් එක්ක කතා කරන සාපේක්ෂකත්වයක් නැහැ. අනේ නිසා තමයි දිට්ඨි උපාදානය එයාලට නැහැ කියන අදහස පැහැදිලි වෙන්නේ.
අත්තවාද උපාදානේ පිරිසිදු නැකීම නොපනවති කියනවනේ. ඒක සම්සෙත් දැන් එතකොට අර දැන් මේ එයාට එයාලට ඒක තේරෙන්නේ නැත්තේ එහෙම නැත්නම් එයාලට ඒක ගෝචර වෙන්නේ නැත්තේ ආකාශ අනන්තයි කියලා විඥාන අනන්තයි කියලා මනින්නෙක් මේ පැත්තේ ඉන්නවා කියන එක. එහෙම නැත්නම් මේ මැනීමක් සිදු වෙනවා කියන එකද සනස එයාට ගෝචර වෙන්නේ නැත්තේ එහෙම සනස?
මං කෙනෙකුට දෙනවා කඩුවක්. කඩුවක් දීලා කඩුවෙන් කඩුව කපන්න කියනවා.
හේ
කඩුවට කඩුව කපා ගන්න කියලා කිව්වොත්
හේ
කරන්න බෑනේ. එතකොට අරූප ධානයක් වේවා අසංඥාවක් වේවා කවුද වඩන්නේ? තමන්නේ. එහෙනම් තමන් වඩනවා නම් ඒක තමන්ට තමන් කපා ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට අත්තර නැත්තම් තමාට තමාට තමා කොහොමද නිෂ්ප්‍රභ වෙන්නේ?
ඒ කියන්නේ සංස ඇත්තන එතකොට දැන් අර දිට්ඨියක ඉන්නකොට දිට්ඨිය මේකයි කියලා පෙන්වන්න අපිට බෑනේ. මනස ඒ වගේ නේද? ඒක න අපිට කොහොමද ඒක කරන්නේ සංස?
ඔව්. තමාට නම් යෙදিলা තියෙන්නේ මේ අවකාශය අනන්ත හරි. තමාට නම් යෙදিলা තියෙන්නේ දැන ගැනීම අනන්ත හරි. තමාට නම් යෙදিলা තියෙන්නේ නත්ති කිංචි මුකුත් නෑ කියන එක. ඒක යාට පේන්නේ නෑ නේ.
එතකොට
ඒක නැහැ. මට මගේ මූණ පේනවද?
නෑ නේ සන්නස්.
අනේ වගේ.
සන්නස් එතකොට එතෙන්දී අර ඇත්තට මෙතන වචන ටික දාලා තියෙනවා පරිඥා සඤ්ඤා පේන්ති කියලා. ඒකට වචන ටික ධර්ම නෙවෙයි නේ සනස. එතකොට දැන් එතෙන්දී මේ වචන ටික මෙතන ඒගොල්ලෝ උපයෝගී කරගන්නවා පිරිසිදු දැකීම නොක කියලා. නමුත් ඉතින් ඒ ටික වචන ටිකක් නේ සනස. ඒක නේ ඒගොල්ලෝගේ මට්ටමින් ඒගොල්ලෝ පිරිසිදු දැක්කායයි කියලා හිතනවා නේ සයන්නාස.
ඇත්තටම චන්දනේ යාලා ඇත්තටම පිරිසිදු දැකලා තියෙන්නේ.
එහේ
යාලා පිරිසිදු දැකලා ශ්‍රේෂ්ඨතම අග්‍රතම දෘෂ්ටිය ගිහිල්ලයි නතර වෙලා ඉන්නේ. එයාලට අදාළ ප්‍රතිපදාවක්, එයාලට අදාළ ඒ දහමට අදාළ පැහැදීමක්, ඒ දහමට අනුරූපව ඇති කරගන්න يعني උත්සාහ ගැනීමක්, වීරයවන්ත බවක්, අධික සිහියක්, ඒ වගේම අධික සමාධිගත බවක්, අධික ඒකාග්‍රතාවයක්, ඒ වගේම අධික ප්‍රඥාවක් එක්කමයි ඒ අය ඒ ප්‍රතිපදාවට යොමු වෙන්නේ. එහෙම නැත්නම් අපි වගේ අපිටත් අපේ මට්ටමටත් ඒ මට්ටමට යන්න ඕන. ඒවා කියන්නේ සාන්ත විමුක්ෂ කියලානේ. ඒත්තං සන්තං ඒත්තං පනීතං. මේ ශාන්තේ මේ ප්‍රනීතං යටිදං මොකද ආකාසානංචායතන. ආකාසානංචායතනේ ඒත්තං සන්තං ඒත්තං පනීතං. මේ ශාන්තයි මේ ප්‍රනීතයි කියලාමයි පැහැදිලි කරන්නේ පංචන්තිය වගේ සූත්‍ර ගන්නපස්සේ. නිම්බුතෝස්මි සීති බූතෝස්මි ඔය වගේ වචන යදුන නියුණා සිසිල් බවටපත් වුණා කියලා නිස්සතාවකට යනවා. ඇත්තටම ඒක විමුක්ෂයක්ම තමයි. ඒක ශාන්ත සන්ත විමුක්ක. ශාන්ත විමුක්ෂය. මිදුණ ශාන්ත විමුක්ෂයක්ම තමයි ඒක. හැබැයි නිවීම නෙමෙයි. මේ නිවීම නෙවෙයි කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිවීම නෙවෙයි. නැත්තං ඒක නිබුතෝස්මි සීති බූතෝස්මි. එයාලා කියනවා නිබුතෝස්මි නිවුණ සීති බූතෝස්මි සිහිල් භාවයට පත් වුණා කියලා කියනවානේ.
ත්‍රිවංශනායි ගෞරවනීය ස්වාමීන් වහන්ස අවසරයි මට ප්‍රශ්නයක් තියෙන යොමු කරන්න පුළුවන්ද මේ අවස්ථාවේදී?
හොඳයි ත්‍රිවංශනායි.
අවසරයි ස්වාමීන් වහන්ස. අපි කතා කරමින් සිටියේ මේ අපේ තියෙන සංඥා විපල්ලාසම ගැනමයි. ඒ සම්බන්ධයෙන් තියෙන එක සූත්‍රයක් තමයි විපල්ලාස සූත්‍රය. එහිදී අර අපි කතා කරනවා විපල්ලාස එන ආකාරය, ඒ කියන්නේ සංඥා, දිට්ඨි, චිත්ත කියලා. ඒවා ඊට පස්සේ අපි අනික හැම එකක්ම يعني නিত্য සුභ සුඛ අත්ත කියන අර්ථයෙන්මයි අපි ගන්න වෙන්නේ. එහිදී ස්වාමීන් වහන්සේ අර චිත්ත විපල්ලාසය කියන එක කොහොමද අනිත්වත් එක ඔක්කොම චිත්ත කියන්නේ ඒක විශේෂයෙන් චිත්ත කියලා අදහස් කරන්නේ කොහොමද? තේරුම් ගන්න නැහැ. පැහැදිලි කරලා දුන්නොත් බොහොම පිං.
තේරුම් සරණයි. එතන තියෙනවා චත්තාරෝ මේ වික්කවේ සංඥා විපල්ලාසෝ. එතන චත්තාරෝ මේ වික්කවේ සංඥා විපල්ලාසෝ, චිත්ත විපල්ලාසෝ, දිට්ඨි විපල්ලාසා කතමේ චත්තාරෝ. මේලා ඒකේ සූත්‍රය පැහැදිලි කරනවා විපල්ලාස සම්බන්ධයෙන් හතරක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ එතන විස්තර කරලා දෙනවා අපිට. ඔව් කතමේ චත්තාරෝ කියන විස්තර කරනවා. මහණෙනි කියන්නේ භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරන සංඥා විපර්යාස, චිත්ත විපර්යාස, නැත්නම් දිට්ඨි විපර්යාස හතරක් තියෙනවා කියලා කියනවා. විපල්ලාස, විපල්ලාස කියල කියන්නේ මොකද්ද? විපල්ලාස කියල කියන්නේ විපර්යාස, විපිරිසර යන. ඔව්. කියන්නේ විපර්යාස.
යථාර්ථයේ නෙවෙයි. යථා.
ඔව් තියෙන තත්ත්වේ නෙමෙයි, වෙනස් වෙනවා. අපි හිතමු මගේ සමමත හැදෙන කුෂ්ඨය. දැන් මොකද වෙනා තියෙන්නේ? ප්‍රകൃතියට විකෘති වෙනාද? විකෘති වෙලා නේ, විකෘතියක් වෙලා. තියෙන ස්වභාවය නෙවෙයි, තියෙන ස්වභාවය වෙනස් වෙලා. අන්න විපල්ලාස කියන්නේ වෙනස් වීම. මොනකේ පළවෙනි එක හැටියට පෙන්වලා දෙනවා අනිච්චේ වික්කවේ නිච්ඡන්ති සංඥා විපල්ලාසෝ. චිත්ත විපල්ලාසෝ, දිට්ඨි විපල්ලාසෝ. අන්න අනිච්චේ වික්කවේ නිච්ඡන්ති. අනිත්‍ය අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගන්නව නම් ඒක මොකද්ද? සංඥා විපල්ලාසෝ. සංඥා කියන්නේ හඳුනා ගැනීම විපර්යාසය. දැන් ඇත්තටම මේ අනිත්‍ය කාරණයක් නිට්ටයයි කියලා ගත්තොතින් ඒක සංඥා විපල්ලාස, හඳුනා ගැනීම විපර්යාසය. ඉතින් අනිත්‍ය දෙයක් මොකද්ද? නිට්ටයයි කියලා ගත්තොත් ඒක චිත්ත විපල්ල, හිතේ විපර්යාසයක් නේද? අපි හිතන හැටි හරිද? වැරදීනේ.
සිටීමේ ස්වභාවය වැරදි කියන්නේ හිතන්නේ වැරදි ආකාරයට.
හිතන්නේ වැරදි ආකාරයට. අරක හඳුනාගන්නේ වැරදි විදියට මේක.
සිටීම.
දිට්ඨි විපල්ලාස කියන දැකීමේ වැරද්ද.
අනේ අපි ඊට පස්සේ දකිනවා.
අන්න හරි. ඒක චිත්ත විපල්ලාසය. දුක්ඛේ වික්ඛවේ සුඛාන්ති සංඥා විපල්ලාසෝ චිත්ත විපල්ලාසෝ දිට්ඨි විපල්ලාස. නේද? ඔව් දුක් සහගත දේ. සියලු සංස්කාර දුක්ඛයි නම් ඒක සැපයි කියලා ගත්තොත් ඒක සංඥා විපල්ලාසය. හඳුනා ගැනීම විකෘතිය. ඉතේ විකෘතිය.
විකෘතිය.
ඉතන ඇටි විකෘති වෙලා. දිට්ඨි විපල්ලාසෝ. දැකීමේ විකෘතිය. අනන්තනී වික්කවේ අත්තාති සංඥා විපල්ලාසෝ චිත්ත විපල්ලාසෝ දිට්ඨි විපල්ලාසෝ. අනාත්ම වූව ආත්මයි කියලා ගන්නවන අන හඳුනා ගැනීම විකෘති වෙනවා. හඳුන ගන්න හැටි විකෘති වෙනවා. හිතන හැටි විකෘති වෙනවා. දැක්කීම විකෘති වෙනවා. අසුභේ වික්කවේ සුභාන්ති. අසුභ වූව සුභයි කියලා ගන්නවා නම් ඒක හඳුන ගන්න එක ඒ හඳුනා ගැනීම විකෘති. ඒ හිතන හැටි විකෘති. ඒ දකින හැටි විකෘති. අන්න හරි. ඒ විදිහට අදහස ගත්තම හරි.
ඒ අදහස් තේරුණා. බොහොම පිං. තේරුවන් සරණයි.
හොඳයි. තේරුවන් සරණයි.
අවසරයි. ස්වාමීන් වහන්සේ මේ හැම තැනම තියෙන ලොකු ස්වාමීන් වහන්සේ තීරණ කරලා දීලා තියෙන ඒත් එක තාම ඔළුවට ගන්න අමාරුද කියන ස්වාමීන් වහන්සේ මේ නොචස්සන් නොචමේසියන භවිස්සාමින් නමේ භවිසතිති යාකෝපනසා බික්කේ උච්චේ දිෂ්ටි සංකාරෝසු 199 පිටුව ස්වාමීන් වහන්සේ පුතේ පොඩ්ඩ මේක හැම තැනම මේ දෙන අවසන් මම නොවේයි නම් මමගේද මටද නොවේයි කියලා මේ මොකද්ද හරි කටරි සත්‍ය ස්වභාවයක් තියෙන ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඒක අනුකම්පාවෙන් පොඩ්ඩක් තීරණ කර දෙන්න පුදුන් ස්වාමීන් වහන්සේ
නෝචස්සං නෝච මේසියා න භවිස්සාමි න මේ භවිස්සති ඉති යාකෝ පනිසබ්බිකවේ උච්ඡේද ditthi sankaroso කියලා පාරිලයක සූත්‍රයේ තියෙනවනේ. ඒක කියන්නේම නෝචස්සං. නෝචස්සං කියලා කියන්නේ මම නොවේමි නොවේමි නම්ද මගේද නැත්නම් මටද නොවේ. මම නොවේනිමි නොවන්නේ මිනම් මගේ නැත්නම් මට නොවන්නේ මහණෙනි යම් ඒ උච්ඡේද දෘෂ්ටියක් වේ නම් එයත් සංස්කාරයයි කියලා සඳහන් වෙනවා. මේ ඒකේ තියෙනවා මෙන්න මේ වගේ දෙයක්. මෙන්න මේ වගේ දෙයක් දැන් අපි හිතමු රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා පහ අරගෙන ඒ කාරණා පහම අරගෙන ඒ කාරණා පහම අරගෙන ස්වરૂපය අපි හිතමු කකර පිළිඹු වෙනවා කියලා. ඒ පිළිඹු වෙන කාරණේ කෙනෙක්ට දාන්නෙත් නැතුව දෙයකට දාන්නෙත් නැතුව මෙන්න මේක ක්‍රියාවක් විතරයි මෙතන ක්‍රියා ස්වરૂපයක් ඇත්තෙත් නැහැ බලගෙන කොට. හැබැයි මෙතන නැහැ කියලා කියන්නත් බෑ කියලා වගේ අදහසකට ඇවිල්ලා අන්න එයා මොකද්ද වෙන්නේ? ඇත්තේද නැත නැත්තේද නැත අන දෙකේම නැත ඇත්තේද නැත නැත්තේද නැත කියන මට්ටමකට ඇවිල්ලා අන්න එයාටත් මොකද වෙන්නේ? නොචස්සන් මට හමු වෙනවා මම නෑ කියලා.
එහෙම සමිනාස
ඉඳීමත් එහෙමයි හඳුනා ගැනීම දැන ගැනීම සකස් වීම මේ දේවල් නිකන් නෙවෙයි. ඒවා හොඳට හොයනවා. හොයලා අන්තිමේදී මේකේ ස්වરૂපයෙහි ක්‍රියාකාරීත්වයක් විතරයි. මෙතන කෙනෙක් නෑ දෙයක් නැහැ කියලා. ඒ නිසා කෙනෙක් හෝ දෙයක් පනවන්නට බැරි නම් මෙතන සොකීයත්වයේ ඉක්මවා ගියා කියලා. මොකද්ද වෙන්නේ? නෝ චස්සං. නෝ කියන්නේ නෑ. චස්සං කියලා කියන්නේ ඔක නොවේමි නම්. ඔක අර මේ අනියමාර්ථයෙන් කියලා තියෙන්නේ අර maybe might be කියලා ඔය ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්නේ. මං හිතන්නේ මට එච්චර බෑ ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ ලොකෝට. ඒ කියන්නේ විය හැකියාව. නොචස නොච මේසියා න භවිස්සාමි. අන්න ඒකේ තියෙන න භවිස්සාමි කියලා කියන්නේ ඒක මේ මම උත්තම පුරුෂ ඒක වචනය. අන්න එතකොට මම නැහැ කියලා මට හමු වෙලා.
එහෙමයි. එතකොට දිට්ඨියක් නැසන්නේ.
අන්න ඒක දිට්ඨිය. යාකෝපනසාබිකේ උච්ඡේද දිට්ඨි. අන්න ඒක උච්ඡේද දිට්ඨිය. සංකාරෝසෝ. ඒක සංස්කාරයක ඒක තව සකස් වීමක් කියන පාටිදීයක නෝටස් වගේ සූත්‍රවල සඳහන් වෙනවා කියලා තියෙන්නේ.
එහෙමයි. ස්වාමීනාත් ඒක නෝචස්සංග නෝචස්ස කියලා තියදෙනවද? බින්දුව නැතුව.
ආන්න ඒ නෝචස්ස නෝච මේසියා න භවිස්සති න මේ භවිස්සති කියලා එහෙමත් තියදෙනවා. ඒ පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු ධර්මات එක්ක.
එහෙමයි ස්වාමීනා. ඒක තමයි ලොකු පැහැදිලියක් තිබුණත් නැත. බොහොම පින් ස්වාමීන් වහන්සේ තෝරන කාර. එයාට තියෙනවා කෙනෙක් ඉඳගෙන දකින දක්වන්නේ ස්වාමීනසේ කෙනෙක් ඉන්නව එතන. එයා තමයි ඒ කියන්නේ මම කෙනෙක් ඉඳගෙන ගන්න දෘෂ්ටියක්. ඒ කියන්නේ මම එතන ඉන්නවා ඉඳ ඒ කියන්නේ නැත කිව්වම ඇති එයා ඉඳගෙන කෙනෙක් ඉඳගෙන එයාම ගන්න තීරණයක්. එයා නැත් ඒ කියන්නේ තීරණ ලෝකයේ තුලම ගන්න දෙයක් එතන තියෙන දෘෂ්ටියක්.
දෘෂ්ටියක් තියෙන බලන්නම ওই 200 පිටුවේම අග තියෙනවනේ. 200 පිටුවේම අග තියෙනවනේ මම යන්නේ වැරදි බව සිදුවන ප්‍රායෝගික අත්දැකීම. මේක නිකන් නෙවෙයි හිතලා ගන්නව නෙවෙයි. මම යන්න වැරදි කියලා ප්‍රායෝගික අත්දැකීම රූප වේදනා සංඥා සංකාර විඥාන තුළට රිංගාගෙන ඇති වෙන දැකීමක් බව ඒ දේශනා තුළින් මනාව ඉස්මතු වේ. මම යන්නේ වරද යෙදීමක් ලෙස අවබෝධ වුවද ලෝකයෙන් එතර නොවන්නේම ඒ ලෝකයේ යෙදීමක් නිසා වෙනි. එමෙන්ම අර්ථ යන්නේ වැරද්ද තමාම අවබෝධ. තමා කියන එකේ වැරද්ද කවුද අවබෝධ කරගෙන තියෙන්නේ?
තමාමයි.
අනත්ත ලෙස තමා නොවන බව තමාට වැටහුණද ඔවුන්ද ලෝකයෙන් එතර නොවේ කියලා තියනවානේ.
එහෙමයි සමිනන්ස්. සමිනන්ස් මට පොඩි ප්‍රශ්නයක්. පංච උපාදානස්කන්ධය මගේ ප්‍රශ්නවත වුණා. සමිනද උපාදාන අතුපාදානස්කන්ධ වෙන්නම තියෙනවානේ. ඊට පස්සේ රූප වේදනා සංඥා සංකාර කියන වචන වලට ඒ ටිකට කියනවද්ද උපාදානස්කන්ධ ධර්ම කියලා ස්වාමීන් වහන්සේ. එහෙම ධර්ම කියලා වචනයක් දෙනවා. මේ පහට රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා තනියෙන් කිව්වද ක්‍රියාටිලේව ක්‍රියානේ ස්වාමීන් වහන්සේ දෙන දක්වන්නේ. ඒවට උපාදානස්කන්ධ ධර්ම කියලා වචනයක් දෙනවාද? මට පොතේ අහුණ හැම එකක් ගතිය මට ඔළුවට ආවා. එහෙමද කියලා කියන්නේ. මේක දැනුවත් සට මතගෙන ප්‍රශ්නෙදි කියලා.
රූප වේදනා සංඥා සංකාර හැටියට පෙන්වනවා මේ. එතකොට එතන උපාදානස්කන්ධ ධර්ම කියලා කියන්නේ නැහැ නේද? උපාදානස්කන්ධ කියන්නේ රූප උපාදානස්කන්ධ වේදනා උපාදානස්කන්ධ. ඒ විදිහට උපාදානස්කන්ධ කියලා වෙනම පැහැදිලි කරනවා.
ඒක තමයි සමහර වචන මම හුණා පැබෙන දවස ගහන්නයි වචන එක තමයි තිබුණා. ඒක මම එහෙම කියන්නේ ඒකට කියනවාද කියලා මම හිතුවා. ඊට පස්සේ එනවා ඒ වචන ටික දාලා ඒ උපාදානස්කන්ධ ධර්ම කියන වචන තිබුණා. ඒ හින්දා මම ඒ ටිකට අපි ඇත්තටම ඔය පහට හඳුන්වන වචන වෙනම වචන නෑනේ සමහන්ස. ස්කන්ධ කියනවා උපාදානස්කන්ධ කියවට මේ ටිකට වෙනම හඳුන්වන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මිසක වෙන වචනක් එකට යොදලා නෑනේ. ඒ හින්දා මට හිතුණා ඒක දානවාද කියලා. එතනදි මට හිතුණේ ඒකයි.
නෑ හරි. පාවිච්චි වෙන්නේ නෑ ගොඩාක් දුරට අම්මා.
එහෙමයි සමිනා.
ඔව් ඒක කන්ද කියන එක උපාදානස්කන්ධ කියලා නැත්නම් රූපගතං වේදනාගතං ඔය විදිහට කියනවා.
ඒ කියන්නේ සමිනාන්ස රූපගතං වේදනාගතං කියන කොතැනද සමිනාන්ස උපාදානස්කන්ධ වලටමද?
නෑ රූපගතං කියලා කියන්නේ එතන කියන්නේ රූපේ අණුව ගිය කියලා. ඒක අර ජානනිසේ වගේ සූත්‍රවලදී පැහැදිලි කරන රූපේ අණුව ගිය. වේදනාගතං කියන්නේ වේදනාව අණුව ගිය. සංඥාගතන් හඳුනා ගැනීමම අනුව ගිය. ඒ වාර ගොඩාක් දුරට එනවා.
එතෙන්දි පිහිටීමක් දක්වනවානේ ස්වාමීන් වහන්සේ කියන්නේ. ගතන්
කියවීම. ඔව් එතන සඳහන් තමයි කේමක සූත්‍රයේ සඳහන් වෙනවා. හරි රූපේ අනුව ගිය වගේ අදහසක් එකක්
තියෙනවා. එහෙනම් ස්වාමීන් වහන්සේ බොහොම පිං ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි.
තිරුවන් සරණයි.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ සක්කාය නිරෝධේ පුතේ නිරෝධම ප්‍රහාණය පුතේ ස්වාමීන් වහන්සේ 222 වෙනි පිටුවේ මේ තියෙන ස්වාමීන් වහන්සේ හර්ගේ නෝ චස්සං කියන එකනට නෝ චස්ස කියලා දා මොච්චමේසියා කියලා. එතකොට එතන තියෙන උරම්භාගීය සංයෝජන සිඳි කියලා. ඒක පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ අනාගත කාලෙන් දාන නිසාද ඒක නැත්තම් මම සම්බන්ධ නොකර තියෙන නිසාද ඒ ඕරම්බාගී සංයෝජන සිඳි කියලා තියෙන්නේ සාන්නාස?
මට කියන්නේ කී වෙන පිටුවද කියලා? 220 පිටුවේද?
222 අපේ සාන්නාස.
ආ 22 පිටුවේ. හොඳයි.
ඒක අර ඕරම්බාගී සංයෝජන සිඳි කියලා තියෙන සාන්නාස. මද හරියේ තියෙන එකල්ලි භාගතුන් වහන්සේ මේ උදානේ පිටුවක් උදාන සූත්‍රය.
ආ හරි. ඔව් ඒක අර මුලින්දලා ඉන්නකොට දර්ශනීය පිරිසිදු නොවි එනම් සෝතාපන්න නොවි යමෙක් මම යන්න නොලැබෙන ලෙසට ප්‍රායෝගික වන්නේ නම් ඔහුගේ ඒ දෘෂ්ටිය බාහිර ශ්‍රාවක දෘෂ්ටියකි. කියන්නේ මට මම නෑ කියලා හමු වෙන එක. ඒක බාහිර දෘෂ්ටියක්. සෝතාපන්න වීමේ වැඩපිළිවෙල වන සක්කායදිටි ප්‍රහාණය වන වැඩපිළිවෙල මෙම විස්තරයේ මුලින්ම පැහැදිලි කර ඇත. එසේ දර්ශනීය සිදුවීම හා ඒන් යුක්ත කෙනෙකුගේ ප්‍රායෝගික ප්‍රතිපදාව ඔන්න බලන්න. එසේ දර්ශනීය සිදුවීම හා ඒන් යුක්ත කෙනෙකුගේ ප්‍රායෝගික ප්‍රතිපදාව පිළිබඳව උදාන සූත්‍රයේ සඳහන් වේ. තත්‍රකෝ භගවා උදානං උදානේසේ නොචස්ස අන්වන් අර කලින් ඒ වගේ මේ යටක් තියෙනවා. එතන චස්ස අන ප්‍රථම පුරුෂයක වචනෙන් තියෙන්නේ තියෙන යට තියලා තියෙන උත්තම පුරුෂයෙන්. නෝච මේ සියා එක සමානයි. න භවිෂ්‍යති න මේ භවිෂ්‍යති इति. අන්න මේකේ තියෙනෝනේ න මේ භවිෂ්‍යති න භවිස්සාමි න මේ භවිෂ්‍යති इति. අන්න භවිස්සාමි මෙතන තියෙන්නේ භවිෂ්‍යති කියන. ඒවං විමුච්ඡමානෝ බික්ඛු චින්දේයි චින්දේයෝ රම්භාග්යානි සංයෝජනානිති. අන්න මෙතන පෙන්වන්නේ මොකද්ද? මෙතන පෙන්වන්නේ මාර්ගයේදී ඕරම්භාග්ය සංයෝජන සිඳිලා යනවා. මාර්ගයේදී ප්‍රඥාව මෝදු වෙද්දී මම සිඳිලා යනවා. මම මගේ ආත්මය කියන කතාව සිඳිලා යනවා. ඕරම් භාගයේ සංයෝජන සිඳිලා කියන්නේ මාර්ගය තමයි මෙතනදී ඉස්මතු කරලා පැහැදිලි කරන්නේ. අතන්දී නොචස්සං නොචමේසියා කියලා කියන්නේ එතෙන්දී අමාර්ගය තුල මටමම නැහැ කියන එතෙන්දී එතෙන්දි වැරදි මාර්ගයක් මටමම නැහැ කියන එක වෙයි ශ්‍රේෂ්ඨයි ලෝකයේ තුල. මෙතෙන්දී ඉස්මතු වෙන්නේ ප්‍රඥාව ඉස්මතු වෙද්දී මම මගේ කියන මගේ ආත්මේ හරි මොන හරි එහෙම යොදන වචනයක් තියෙනෝනේ. මේ එතෙන්දී නොචස්සං කියන කාරණය දී පැහැදිලි කරන්නේ එතෙන්දී ප්‍රඥාව ඉස්මතු වීමත් මම නොයදීමත් කියන කාරණය. තමාට මම නොයදීම සහ ප්‍රඥාවට මම නොයදීම. අන්න එහෙම ගත්තම හරි. තමාට මම නොයදීම කියන එක කියන්නේ නොචස්සං නොචමේසයා. ප්‍රඥාවට මම නොයදීම කියන්නේ නොචස්ස නොචමේසයා කියන කාරණය. පැහැදිලිද? කාරණය
පැහැදිලි සානසක බොහොම පැහැදිලි සංසර්ණයි.
හොඳයි සංසර්ණ. අපව මතක් කරන්නම්. මට ප්‍රඥාවට මම නොයදීමයි මට මම නොයදීමයි කියන කාරණය කාරණා දෙක තමයි ඔය නොචස්ස කියන කාරණේ. ඒක සූත්‍ර දෙකේ සූත්‍ර වල දෙපැත්තට පැහැදිලි කරලා තියෙනවා.
අවසරයි ගෞරවණීය ස්වාමීන් වහන්සේ. මම මේ පොත සම්බන්ධයෙන් නම් නෙමෙයි, ස්වාමීන් වහන්සේගේ පෞගේ දවසට දේශනාවක් තිබුණා සති සම්පජන්ණය පිළිබඳව. ඒකෙදී ලොකු ස්වාමීන් වහන්සේ කියනවා අනිච්ච කියන කාරණාව තනි පුද්ගල හුදකලා නිර්වචනයක් නෙවෙයි, අනිත්‍ය කියන කාරණාව සංඛාර පංච උපාදානස්කන්ධය කියන කාරණාවේ නිර්වචනය අර්ථාන්විත භාවයයි කියලා. ස්වාමීන් වහන්සේ මේක චුට්ටක් තේරුම් කරලා දෙන්න පුළුවන් නම් ගොඩක් පිං. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඒක කොහොමද තේරුම් කරලා දෙන්නේ? ඒවත් අර්ථාන්විත වෙන්නේ නැහැ නේ. මෙන්න මේ වගේ ගැටුම් නෑ නේද? දැන් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා හුස්ම රැල්ලට හෝ නැත්නම් යනකොට එනකොට හරි යම් කිසි යෙදීමක් අපේ ජීවිත යෙදීමකට අනිත්‍ය මනසකාරයෙන් නැත්නම් අනිත්‍ය සිතින් ඒක දිහා දකින්න කියලා කියනවා. එතකොට අනිත්‍ය වශයෙන් දකින්න කියලා කියන්නේ මේක මට තේරෙන විදිහට මම අදහස කියන්න. අපි හිතමු පාපැදියක් පදිනවා කියලා. පාපැදියක් කියලා පාපැදියක් පදිනවා නැත්නම් බයිසිකල් එකක් පදිනවා කියලා කියන්නේ උඩින් දාලා පදිනකොට ඒක ෂීට් එකේ වාඩි වෙලා පදිද්දි. හැබැයි අපි පුංචි කාලේ අපිට උඩින් දාලා පදින්න බැහැ. හැබැයි අපි මොකද කරන්නේ? උත්සාහ දරන්න ඕන නේද? උත්සාහ දරනවා කියලා කියන්නේ උත්සාහ ධර්ම කියලා කියන්නේ අපි මුලින්ම වයසට පාපෙදී තල්ලු කර යන්න ඕන. ඊට පස්සේ අපි පොඩ්ඩක් අකුලෙන් තියාගෙන තනි කකුලකින් එක කකුලක් තියාගෙන අනිත් කකුලෙන් ගිහිල්ලා පොඩ්ඩක් බලන්න ඕන. ඊට පස්සේ හිමින් සැරේ කකුල දිගම අඩි වුණා වයිසිකලේ යටින් දාලා පදින්න ඕන. යට එහිම පදපු කෙනා තමයි උඩින් දාලා පදින්නේ. අන්න ඒ වගේ ස්වාමීන් වහන්සේ ඔය මේ ඔහුගේ කාලේ පවත්වපු වැඩසටහනේදී උත්සාහ ගත්තේ ස්වාමීන් වහන්සේ කාලාන්තරයක් තිස්සේ දේශනාව පිරිසිදු කරගෙන ආවා. ඊට පස්සේ ඒ පිටිබඳව ශ්‍රාවක පිරිසක් ගොනුගත වුණා, එකතු වුණා. ඒ පිරිසක් ඒ පිරිසිදු, ඒ කියන්නේ සුතය පිරිසිදුකමත් එක්ක ප්‍රායෝගිකත්වයට නැගීමක්. ඒ කියන්නේ ඉස්සෙල් මුලින්ම සිහිපත් කරගෙන සුතය පිරිසිදු කරා මුලින්ම ස්වාමීන් වහන්සේ මුකුත් කරන්න කිව්වේ නැහැ. මොකද අපි වරද්ද ගන්න නිසා, සුතය වැරදුනොත් කරන දෙයත් වරදින නිසා. සුතයේ පිරිසිදුකමත් එක්ක ඒක අපිට එක සැරේටම ප්‍රඥා විභාවිතයට ගිහින් ඉතර වෙනවා කියන්න බෑනේ. අපිට පොඩි උත්සුක වීම, උත්සාහ ගැනීම කරා. හැබැයි ඒක කරේ අන්නර දහම අහල ඒකෙන් ඇතිවෙච්ච හැඟීමත් එක්ක. ඒක මෙන්න මේ වගේ කාරණයක් මම උපමාවක් කියවටින් නේ ස්වාමීන් වහන්සේ කියපු උපමාවක් ගන්න. අපි තුන් මට මගේ අම්මා දකිද්දි තම දැන් මම ඉන්න සේනාසනේ ඉඳලා මට අවශ්‍යයි මගේ අම්මා දකින්න. දැන් මට මගේ අම්මා දකින්න ඕන වෙද්දී මගේ ගම තනමල් වල නිසා මගේ අම්මා ඉන්නේ තනමල් වලද මේ ඉන්නේ මගේ අම්මගේ හැඩයටද කියලා මම වෙනකොහෙවත් යන්නේ නැහැ. තවත් කාන්තාවෝ නැත්නම් තවත් අම්මල කිහිප දෙනෙක් ඉවට පස්සේ මම හඳුනගන්නේ මගේ අම්මවමයි. මගේ අම්මමයි හඳුනගන්නේ. එතකොට මට එහෙනම් මට අම්මා කියන හැඟීම තියෙනවා. මට අම්මා කියන හැඟීම තියෙනවා. අන්නේ අම්මා දකිනකොට පස්සේ අම්මා දකින්න දේසි අම්මා කියන හැඟීම මාගාව තියෙනවා. අන්න ඒ වගේ තමයි ආයි අනිත්‍ය හිත කියන කාරණය ගත්තමත් අනිත්‍ය හිත කියලා කියනකොටත් අර අපි හුස්ම රැල්ල අපි අල්ල ගන්න කාරණේ පාදක කර ගන්න කාරණය හුස්ම රැල්ල වේවා, අපි ගමන් කරද්දී සක්මනක් වේවා, කනව බොනව නානව ආදී කුමක් හෝ වේවා, අන්න එතනට අන්න අර අනිත්‍ය හැඟීම නිකන් අම්මා කියන හැඟීම වගේ ආය දෙගිඩියාවක් නැහනේ අම්මා කියන හැඟීමට. අම්මල ගොඩාක් එක ළඟින් තියලා මගේ අම්ම තෝරගන්න මට මගේ අම්මා තෝරගැනීමේදී මට දෙගිඩියාවක් නැහනේ. අන්න ඒ වගේ අනිත්‍ය හැඟීමකින් අනිත්‍ය හිතකින් තමයි අර හුස්ම රැල්ල හරි එහෙම නැත්නම් මේ ඇවිදිනව හරි අන්නකට යමු වෙන්නේ. දැන් මෑණියන්ගේ ප්‍රශ්නය උනේ, මෙහෙණින් වාසගේ ප්‍රශ්නය උනේ මොකද්ද මේ අනිත්‍ය කියන ඒ අර්ථාන්විත වීම කියන්නේ මොකද්ද කියන එක. මෑණියනි අනිත්‍යයි කියන කාරණය ගත්තට පස්සේ ඔන්න මාගාව තියෙනවා මොකද වීදුරු කෝපයක් තියෙනවා. වීදුරු කෝපේ දැන් ඇහැට පේනම කුඩු වෙනවා. එතකොට කෝපේ කුඩු වෙච්ච නිසානේ අනිත්‍ය කියන්නේ. කෝපේ කුඩු වුණාට පස්සේ ඒකට අනිත්‍ය කියන්න පුළුවන්ද? කියන්න බෑ. කුඩු කෝපේ අනිත්‍ය කියනවා කුඩු ටික ගැන තමයි එතකොට කතා කරන්නේ. ඔන්න එක පළවෙනි කාරණය කෝපේ බිඳෙනවා. කෝපේ බිඳුණාට පස්සේ බිඳෙනකොට අනිත්‍යයි කියලා කිව්වොත් මොකද්ද? එතකොට කෝපේ නෙවෙයි කුඩු ටිකක් නේ තියෙන්නේ. කෝපය අනිත්‍යයි කියලා කියන්න බෑ. ඒක ඇහැට පේන එක. මොකද ඇහැ, කන, නාසය, දිව, කය, මන. ඔතන ඇස් දෙකක් තියෙනනේ. මස් ඇසයි, මනසයි. මස් ඇසින් මම දැක්කොත් කෝපේ කුඩු වෙනවා. ඒකත් ලෝකය. හොඳයි. මේක බිඳුනොත් මේක වැටුනොත් කුඩු වෙනවා. එහෙම වුණොත් අපි කොහොමද හිතන්නේ මගේ මනසෙන්? මනස කාටද අයිති වෙන්නේ? ඇස කනනාසය දිවසයිම ඒකත් ලෝකෙට අයිති. එහෙනම් ඇහැට පෙනුනො මේ ඇහැට පෙනුනො ඇහැට මසසට පේනකොට කුඩු වෙනවා. එතකොට මොකද? එතකොට වෙන්නේ අන්න කෝපි කුඩු වෙනවා නෙමෙයි, කුරු ටිකක් කුඩු වෙලා තියෙනවා පේනවා. කෝපි කුඩු වුණාට පස්සේ අනිත්‍යය කියන බෑනේ. එතකොට කෝපි නැහැ නේ. හොඳයි. ඊට පස්සේ හිතින් හිතනවා මේක එහෙනම් කුඩු වුණොත් මේක වැටුණොත් කුඩු වෙනවා. ඒක සංකල්පයක් මිසක ඒක අනිත්‍යය කියන බෑනේ. එහෙමනම් ඔන්න ඔය දෙකට නොගිහින්න අනිත්‍යයි කියන කාරණේට අපි ආයෙත් අනිතන්දී නෑනේ. මෙන්න මේක තමයි අනිත්‍ය කියලා කිව්වොත් අනිත්‍ය නොවෙන්නේ මෙන්න මෙහෙමයි කියලා කියන්න පුළුවන්. මෙන්න මේක අනිත්‍යයි කියලා කිව්වොත් මම එතකොට කියන කාරණය නිත්‍ය වෙනවා. එතකොට අනිත්‍යයි කියන කාරණේ අර්ථාන්විත වෙන්නේ නැහැ. දැන් මම මොනවා හරි උත්තරයක් කිව්වොත් මෙන්න මේක තමයි අනිත්‍ය, මෙන්න මෙහෙමයි අනිත්‍ය වෙන්නේ කියලා කියපු ගමන්ම ඒ උත්තරේ නිත්‍ය නැද්ද? ඒ කියන කාරණේම නිත්‍යක් නිත්‍ය වෙනවා. පෙන්විය හැක්කේ මෙන්න මේක අනිත්‍යයි කියලා කිව්වොත් ඔය කියන කාරණේ වැරදි කියන කාරණේ තමයි පෙන්වන්නේ. මෙන්න මේක තමයි අනිත්‍යයි කියලා කියන කාරණේ තුලම කියනෝනේ අනිත්‍ය නැහැ කියලා. අන්නේ උත්තරේ අදහස එනවා. මම හිතන්නේ අපේ මෑණිය වහන්නේ නැත්තේ මොලේ හරින් වගේ වෙන්නට ඕන. තව දුරටත් ඒ වාක්‍ය කියවුතින් මට අදහස කියන්න පුළුවන්. මට එක අවසාන කොටස මට මතක නැහැ. පොඩ්ඩක් කියමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ. අනිච්ච කියන කාරණාව තනි හුදකලා නිර්වචනයක් නෙවෙයි. අනිත්‍ය කියන කාරණාව. එහෙමයි.
ඔව් එතන නතරයි. අනිත්‍ය කියන්නේ තනි හුදකලා නිර්වචනයක් නෙමෙයි. අන්න ඒක නිර්වචනයක් වුණොත් ඒ නිර්වචනය කාටද හමු වෙන්නේ?
එහෙමයි. ඒකේ ලෝකයේ ඉන්න මට.
අන්න ලෝකයේ
ඉන්න මට. ඒක නිත්‍ය දෙයක් වෙනවා එතකොට.
අන්න ඒ නිර්වචනය නිත්‍ය දෙයක් බවට පත් වෙනවා. හරි. ඊළඟට
අනිත්‍ය කියන කාරණාව සංඛාර පංච උපාදාන ස්කන්ධ කියන කාරණාවේ නිර්වචනේ අර්ථාන්විත භාවයයි අනිත්‍ය වෙන්නේ.
අර්ථාන්විත වෙනවා. අර්ථාන්විත වෙනවා කියලා කියන්නේ මොකද්ද? අර සංස්කාර හොයාගෙන යනවනේ. මොකද්ද මේ හොයාගෙන යද්දි ලැබීමක් වෙනවද? දැන් යෙදීමක් තියෙනවනේ. ඒ යෙදීම හොයද්දි ලැබීමක් වෙන්නේ නැහැ. යෙදීම හොයද්දි මොකද්ද? යෙදීම හොයද්දි ලැබීමක් වෙනවනම් අන්න ඒක අර පුජ්‍යලයකට ලැබෙන නිර්වචනය. යෙදීමක් ගැන හොයද්දි ලැබීමක් නොවි ඈතර වීමක් වෙනවනම් අන්න එතන තමයි මේ අනිත්‍ය අර්ථාන්විත වෙන්නේ. අන්න එතෙන්දි තමයි අනිත්‍ය අර්ථාන්විත වෙන්නේ. ඒ කියන්නේ මොකක්ද මේ මොකන්ද කියලා හොයද්දි අපි හිතමු එනවා කියන එක මොකද්ද කියලා හොයනවා. අන්නේ හොයද්දි ඒ එනවා කියන යෙදීම මට සොයද්දි මට ලැබීමක් වෙන්නේ නැහැ. සොයද්දි ලැබීමක් නොවි ප්‍රායෝගිකව වෙන කෘත්‍ය ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ ඊතර වීමයි. අන්නේ ඒ කියන්නේ යම්කිසි යෙදීමක් හෙවීමේදී ඊතර වෙන ඒ සංසිද්ධියට අපි කියනවා අනිත්‍ය කියන කාරණය අර්ථාන්විත වෙනවා කියලා. පැහැදිලිද දන්නේ නැහැ
නේද? ස්වාමීන් වහන්සේ ගොඩාක් තින් මට තේරෙන්නේ මේ කියන මම මේක හිතන්න ඕනේ තව ගොඩාරියක්. හිතන්න පැති ටිකක් විවෘතුණා. මම තව ටිකක් මේක හිතන්න ස්වාමීන් වහන්සේ. අනේ ඔබ හසේ
යන සංස්කාර ඔව්. අනේ එතන සංස්කාර කියන්නේ මෑණියනේ ක්‍රියාවන්. ස්වාමීන් වහන්සේ මේ අවිසංක සංස්කරණය වෙනවා. ඊට පස්සේ අලුතෙන් ස්වාමීන් වහන්සේ අපිට කියලා තියෙන ක්‍රියාවන් කියන එකනේ සංස්කාර කියන මොකක් හරි ක්‍රියාවක්. අනේ ක්‍රියාව තව දුරටත් කෙනෙක්ට ලැබෙන දෙයක් නොවේ. ඒ සංසිද්ධියේ ක්‍රියාව, ඒ සකස් වීම, සකස් වන ක්‍රියා, ඒ සකස් වෙනවා කියන සංසිද්ධියක් තියෙනවනේ, ක්‍රියාකාරීත්වයක්. අන්න ඒක මොකක්ද කියලා හොයනවා. අන්න හොයද්දී ලැබීමක් වෙන්නේ නැහැ. ලැබීමක් නොවී සිදු වෙන කාරණය තමයි ඈතර වීම. අන්න ඒ ඈතර, අන්න ඒ ඈතර වීමේ අර්ථාන්විත ඈතර වීම සිද්ධ වෙන එකට අපි අනිත්‍යයි කියලා කියනවා. අනිත්‍යයි කියලා කියනවා අර ප්‍රායෝගිකව ඈතර වීම අර්ථාන්විත වෙද්දී.
එහෙමයි සමින්නාස, මම තව ටිකක් මේක අහලා තව ටිකක් මේක හිතන්න. ඔබ හැසේට අප්‍රමාණ පිං සමින්නාස, තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි.
අවසරයි සමින්නාස, මම ඉස්සර උපාදානස්කන්ධ ධර්ම කිව්වනේ. ඒක අර අපට අයිති තැන කරන ඇතර සේකයට අයිති තැන කර මේ ධම්මානුපස්සනාව තියෙන සමින්නාස. නැවතද අන්නේ 236 පිටුවේ නැවතද අනිකක් කියන මහණෙනි භික්ෂුව පංච උපාදානස්කන්ධ ධර්මයන් කෙරෙහි. දැන් පංච උපාදානස්කන්ධ ධර්මයන් වචේ දෙන්නේ මට ඒක හිතෙන මොනවද මේ ධර්මයන් කියන්නේ කිය. ඉතින් යටින් තියෙන රූප කියලා තියෙන ස්වාමීන් වහන්සේ. ඒකයි මම හිතන්නේ එතන ඒ අර ධර්මානුපස්සනාව යොදන හින්දා එතන ඒ ධර්මයන් යන කියන වචනේ ඇවිත් තියෙන එක මම හිතුවා ස්වාමීන් වහන්සේ. ඒකනේ මතක් කිරීම ස්වාමීන් වහන්සේ.
ආ, එතන උපාදාන කන්දේසු කියලා තියෙන ධම්මානුපස්සනාවේදී උපාදාන ස්කන්ධය ධර්මයන් කෙරෙහි කියන තැන ඒ දෙන්නේ. හරි හරි, එතන හරි.
තෙරුවන් සරණයි සමිනා.
හොඳයි, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි අපේ සයන්නාංශේ. එතනම 235 පිටුවේ අපේ සයන්නාංශ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන යන පහ පංච උපාදානස්කන්ධය නොවේ කියලා දෙනවා අපි ස්වාමීන් වහන්ස. ඒක වචනයක් විදිහට දැනගෙන හිටියට ස්වාමීන් වහන්ස, ඊට පස්සේ රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ, ඒ විදිහට ඒ පහ කියපුවම ඒක පංච උපාදානස්කන්ධය කියලා කියනවා ස්වාමීන් වහන්ස. දැන් වචනයක් විදිහට ඒක තේරුණාට අපි ස්වාමීන් වහන්ස මේ දෙක ඇයි මෙහෙම මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන එක පංච උපාදානස්කන්ධයක් නොවන්නේ කියලා පැහැදිලි කරලා දුන්නා අපි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි. ඒක මහත්මිය දැන් අර පුප්ප සූත්‍රයට ගියාට පස්සේ පුප්ප සූත්‍රය පැහැදිලි කරනවා ඒ කාලේ හිටපු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මේ පිළිමිපු නැත්නම් මේ ස්වરૂපය ස්වરૂපය කියන පිළිමිපු වීම ප්‍රකට වීම කියන දේ හෙව්වා. අනරූපය හෙව්වා යාලා, ඒ අයත් රූපය හෙව්වා, වේදනාවත් හෙව්වා, සංඥාවත් හෙව්වා, සංස්කාරත් හෙව්වා, දැනගැනීමත් හෙව්වා. ඒ නිසා ඒ කාලේ විමුක්තිකාමීන් විතරනේ අදටත් අපි හොයන්න යොමු වෙනවා නම් යොමු වෙන ඕන රූප වේදනා සංඥා සංකාර විඥාන. දැන් රූපය හොයලා තමයි ඒ අය අරූප ලෝකවලට ගියේ. ඊට පස්සේ රූපය හොයලා තමයි අවකාශයට ගියේ. අවකාශය අනන්තයි කියලා ආකාසානංචායතනෙට ගියේ. ඊට පස්සේ විඳීම හෙව්වා. සංඥාව හොයලා තමයි අසංඥාවලට ගියේ. නේව සංඥා නා සංඥාවලට ගියේ. දැනගැනීමත් හෙව්වා. දැනගැනීමත් හොයලා තමයි දැනගැනීම අනන්තයි කියලා විඥානංචායතනෙට ගියේ. එනං රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ඒ කාලේ විමුක්තිකාමී සමාජයේදී කතා බහට ලක්ුණා. ඒ කාලේ අය ඒවා හෙව්වා. එක තියෙන මජ්ක්‍ධිමනික සමාන සංයුතනිකාය තුන පුප්ප සූත්‍රයේ සඳහන් වෙනවා ඒ අය ඒ ගැන හෙව්වා. හැබැයි බුදුරජාණන් වහන්සේට විතරක් අනන්නේ ඉගැන්වීම තමයි පංච උපාදාන ස්කන්ධ. පංච උපාදාන ස්කන්ධ කියන්නේ සක්කායනේ. සක්කායතම කියන නමක් තමයි පංච උපාදාන ස්කන්ධ කියලා කියන්නේ. ඒක බුදුරජාණන් වහන්සේට විතරක් අනන්‍ය, බුදුරජාණන් වහන්සේ විතරක් පෙන්වා දෙන කාරණයක්. ඇස කියත්තේ නිතර වීම සක්කාය නිරෝධය කියන කාරණය. අරටික රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ සමකාලීන සමාජයේ තිබුණා. ඇත්තටම අපි ඉගෙන දැන් අපි දහම හොයන අපි ඊතර වෙන දහමක් අහන අපිත් අපි මූලික වශයෙන් යොමු වෙන්න ඕන පංච උපාදාන ස්කන්ධ පිරිසිඳ දකින්න යන නෙවෙයි. ඒක නෝනකිනේ. රූපය පිරිසිඳ දකිද්දි, රූපය පිරිසිඳ දකිද්දි තමන් පිරිසිඳ දකිනවා නැතුව නුවණින් පිරිසිඳ දකිද්දි අරේ දකින දැකීමේදී නුවණ උපදිනවා. ඒ නුවණට පංච පාදානස්කන්ධ පංචස්කන්ධ කියලා අරේ විදිහට කියනවා. ඇත්තරම අපේ පූජනීය සාමිනාංශයෙන් ලොකු සාමිනාංශයෙන් අහපු කාරණයක් එක තමයි නිවාකෝල කරගත්ත පිරිසිදු කරගත්. මොකද මේ හඳුන ගන්නවා, මොකද මේ සකස් වෙනවා, නැත්නම් මොකද මේ ක්‍රියා කියලා කියන්නේ, එහෙම නැත්නම් මොකද්ද මේ දැනගන්නවා කියලා කියන්නේ. ආන්න එතනින් තමයි යොමු වෙන්න ඕන. අන්න එතනින් තමයි අපි යොමු විය යුත්තේ. එම අවස්ථාවලදී අපි ඇවිලිද්දී ආයේ ඇවිදීම ප්‍රකට වෙනවා. මොකද්ද මේ ප්‍රකට වෙනවා කියලා කියන්නේ. අන්න එහෙම ඒ විදිහට හොයන අපි බත් කනවා. කනකොට මේ කනව කියන එක ප්‍රකටයිනේ. මොකද්ද මේ කනව කියලා කියන්නේ. අන්නේ වගේ පැන. එතකොට උපා රූප වේදනා සංඥා සංකාර විඥාන ඒ කාලේ මුක්ති ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍ය දුක්ඛයි විපරිණාම ධම්මයි කියලා ඒ කාලේ විමුක්තිපාමින් දැනගෙන හිටියා. ඒක දැනගෙන හිටියා. ඒක වෙනමයි. එතකොට මෙතන පංච උපාදානස්කන්ධ බුදුජානක මහන්සේට අනන්‍යව ගන්නපු ඥානයක් එක කතා කරන තැනක් එකයි. ඒ දෙක අතර වෙනස ඒ විදිහට ගන්න වෙන්නේ.
තෙරුවන් සරණයි සන්නස පැහැදිලි.
තෙරුවන් සරණ සාමිනාංස.
තෙරුවන් සරණයි. කියන්නේ